හොඳයි තියෙනවා. හැමදාම සාදුකාරයක් පාත්‍රය. දේශනාව ආරම්භ කිරීමත් තියෙන තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන අපි දේශනාව ආරම්භ කරමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අධිඋත්තරීතරු ත්‍රිවිධරත්නයන් අවසරයි, මේ ස්ථානයට වැඩම වදාළ මහා සංඝරත්නයන් අවසරයි, ඒ වගේම අනගාරික මහත්වරුනි, ගුරු මෑණියනි, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි. හොඳයි, මේ අවුරුද්දේ දෙවෙනි පෝය දවස දෙලඹිලා තියෙන දැන් හැම දෙනාම අදත් හේව සමාදන් වෙලා මේ අවසාන භාගයට විත්තිය. දැන් හැමදෙනාම කල්පනා කරලා බලන්න ඕනේ, අලුත් අවුරුද්ද පටන් ගත්තා, කොහොමද දැන් අලුත් අවුරුද්ද ගෙවෙන්නේ කියලා. දැන් මේ අවුරුද්ද පටන් ගැනීමෙන් ආර්යමෛත්‍රී සජ්ජායනාවක් කරලා ඉවරලා මේ අලුත් අවුරුද්ද පටන් ගත්තා හැමදෙනාම. දැන් කටයුතු කරන්නේ ඒ අනුවද කිරෙන්නේ කල්පනා කරලා බලන්න ඕනේ. ආරමැදින් පටන් ගත්ත ගමන ඒ විදිහට කටයුතු කරගෙන දිගටම යනවාද කියලා. හැබැයි හැමදෙනාම ලොකු අදිෂ්ඨානයක් තියෙදෙල්ල මේ අවුරුද්ද කලින් අවුරුද්දට වඩා වෙනස් වෙන්න, ඊට වඩා වෙනස් ගමනක් යන අදිෂ්ඨාන කරලා වෙල පටන් ගත්ත අවුරුද්ද. දැන් හැමදෙනාම කල්පනා කරලා බලන්න ඕනේ, තමුන්ගේ හිතාගෙන ආපු කාරණාව තමන්ගේ ගත අධිෂ්ඨාන වලට අනුව දැන් කටයුතු කරගෙන යනවාද කියලා. නැත්තම් ඉතින් සාමාන්‍යයෙන් ඉතින් බොහෝ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ පටන් ගන්නකොට නම් ගොඩාක් අධිෂ්ඨාන තියලා පටන් ගන්නවා. හැබැයි ඉතින් ටික කාලයක් ගිය පස්සේ එහෙම අධිෂ්ඨාන තිබ්බද කියලාවත් ඉතින් මතක නැහැ. මෙහෙම කියනකොට මතක් වෙනවා, ඇත්ත නේනම්, ඒක නේනම්, තිබ්බ නේනම් කියලා මතක් වෙනවා. ආයි පටන් ගන්නවා. හැබැයි ඉතින් ආයි සතියකින් පස්සේ ඉතින් ආයි එහෙම එකක් මතකත් නැහැ. සුපුරුදු වැඩසටහන තමයි. එහෙම කරගන්න හොඳ නැහැ. මොකද අදිෂ්ඨාන කියන්නේ ඒවට නෙමෙයි නිසා. ඒවට කියන්නේ ප්‍රාර්ථනා කියලා. ඔබට ප්‍රාර්ථනා කරල වෙල නිවන සාක්ෂාත් කරගන්න විදිහක් නැහැ. අදිෂ්ඨානයෙන් යන්න ඕන ගමනක් තියෙනවා. හොඳට මතක් කරලා බලන්න. දැන් සමහර පිරිසක් ඉන්නවා පුංචි කාලෙම, බොහොම පොඩි කාලෙම සමහර වෙලාවට හිතා ගන්නවා මම ජීවිතේට හොරගම් කරන්න, මම ජීවිතේට මත්පැන් බොන්නේ, සිගරට් බොන්නේ. මේ බොහොම චූටි කාලෙ හිතා ගන්න. ඒ ලොකු වෙනකොට ඒකේ හොඳට දිහිටලා ඉන්නවා. ඒ දිගින් දිගටම පුංචි කාලේ නම් දකින දකින හැමදෙසෙම නෑ මං සිගරට් බොන්නේ නෑ, මං සිගරට් බොන්නේ නෑ. තවරේ ටිකක් තරුණ වයසේදී දෙන්න හැදුවත් ඒක ටග් ගාලා එනවා, එපා මං බොන්නේ නෑ, මං බොන්නේ නෑ කියලා නෙවෙයි කියන්නේ, නෑ බම් මං බොන්නේ නෑ. හරි මොන හරි ඉතින් ඒ වගේ වචන දෙක තුනකින් කියනවා. ඉතින් මේ ඒ අයව ඇසුරට අනිත් මොන జాතිය කෙනෙක් වැටුණත් ලේසියකට ඒ අය වෙනස් වෙන්නේ. මොන ජාතියක කෙනෙක් වැටුණත් ඒ අධිෂ්ඨානය කරන් තිබුණා නම් පුංචි කාලෙදිම මම මගේ ජීවිතේම මම මේක කරන්නේ නැහැ කියලා ඒ අය වෙනස් කරන්න බෑ. කුළුණු ගුණෙන් යුතු උතුමන් සිත මහරු දුදෙන බසින් නොයෙදෙයි කරනට නපුරු, සත්‍රුව නින්තිරි මහ සමුදුර ගැඹුරු තනසුලකින් හුණු කළ හැකි වෙති කවුරු. මේ කුළුණු ගුණෙන් යුතු උතුමන්ගේ සිත දුදෙන බසින් නපුරක් කරන්නට යෙදෙන්නේ නැහැ. ඒක හරියට උපමාවෙන් කියනවා සුභාෂිතේ මේ මහා සාගරය තනකොළ චුට්ටක් අරගෙන සත්කර්ලි වල උණු කරන්න හදනවා වගේ කියන මොන හරි කොළ රොඩුව නම් මනන් ටිකක් අරගෙන සවරවරේ ඒක ගිනි තියලි වෙලා කොහොම හරි මේ සාගරේ මං රත් කරන්න ඕනේ කියලා වෙලා ඒක මහා සාගරේ ගාවට ගෙනහිල්ලා රත් කරොත් ගිනි තිබ්බොත් මහා සාගරේ උණු වෙන්නේ නැහැ මහා සාගරේටවත් දැනෙන්නේවත් නැහැ මොකද මහා සාගරේ කියලා කියන්නේ ඒ වගේ දෙයකින් රත් කරන්න පුළුවන් එකක් නෙවෙයි නිසා අන්නේ වගේ ඔබ කුළුණු ගුණේ ප්‍රැක්ටිස් කරනවා ඔබ ඒ කියන දේවල් හොඳට ප්‍රැක්ටිස් කරනවා නේ අන්න එතකොට තමයි ඒක හොඳට අදිෂ්ඨානීය විදිහට බල පිළිහිටින් හිටින්නේ පුංචි කාලේ ඉඳන් එහෙම ගෙනාවා නම් කාලයක් ඉඳන් ඔබ කරන් ආපු දෙයක් තියෙනවා නම් මොකක් හරි හොඳට කල්පනා කරලා බලන්න ඒක අනිත් පැත්තට හරවනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි නරක දෙයක් කරන් ආවම නරක දෙයත් එහෙම තමයි මොකද එහෙම තමයි හිත හැදෙන්නේ ඒ ගතිය හොඳට හිතේ හිටියට පස්සේ ඒ ගතියට තම අදාළව තමයි හිත හැදෙන්නේ ඒ ජාතිය විපාකම තමයි ඔය හිතවල බහින්නේ එතකොට අපි අර ගති ආකර්ෂණය ගැන කතා කරේ ඒ ගතියට ආකර්ෂණය වෙන විපාක තමයි ඇදී එන්නේ ඉතින් සාමාන්‍යයෙන් අපි කියමු පුංචි කාලේ නම් මේ ඔය මත්පැන් පානය කරන්නේ නැහැ කියලා වෙලා කවුරු හරි හිතාගෙන ආවා කියලා මොන જાතිය යාළු ආශ්‍රය කරත් කවදාවත් මත්පැන් පානය කරන්නේ නැහැ. එහෙම කිසි ප්‍රශ්නයක් උත් නැහැ. ඒ වගේ යාළු ආශ්‍රය කරනවා ඒ තැන්වල ඉන්න ඉතින් ඕනතරම් දැකලා ඇති ඔබ. මේ ඒ අය කොයි මොන හරි ඒතන තියෙන මොන හරි බීම જાතියක් ටිකක් දීලා බයිට් මොන හරි තියෙනවා නම් ඒවා කාලා ඉතින් ඒ අයත් එක්කම ඉන්නවා. කවදාවත් බොන්නේ නැහැ. සමහර අය ඉන්නවා මම ජීවිතේට මස් මාළු කන්නේ නැහැ. මම මේවා හොඳයිද නරකයිද කියන එක ගැන නෙමෙයි කියන්නේ. මේවා වැඩක් තියනවද නැද්ද? මේවා එකක් ගැනවත් නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ අදිෂ්ඨානයක් තියාගත්ත මිනිස්සු ගැන. ඒ අදිෂ්ඨානය මත පිහිටලා කටයුතු කිරීම ගැන. ඔන්න ඕවට තමයි අදිෂ්ඨාන කියලා කියන්නේ. ආයේ මොන තත්ත්වයවත් කන්න මේ මං දෙදුවා ඉතින් මං දන්නේ නැහැනේ කියලා වෙලා දුන්නත් අනේ මං කන්නේ නැහැ කියලා වෙලා අයින් කරනවා ඒක. ඒක වෙන කාට හරි දෙනවා. සමහර කෙනෙක්ට මස් මාළු කියන්නේ අප්පිරිය. ඒ නිසා ගන්න. මේ එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. අදිෂ්ඨානයෙන්ම කන්නේ. දැන් ඔය මත්පැන් බොන්නේ නැති අප්පිරිය හිඳ බොන්නේ නැහැ කියලා නෙමෙයි තියෙන්නේ. ඒ අදිෂ්ඨානය කරන් තියෙන බොන්නේ නැහැ කියලා. ඒ නිසා ඉතින් බොන්නේ නැහැ. සිගරට් බොන්නේ නැති ඉතින් බොන්නේ නැහැ. ආපෝ සිගරට් කොන්නේ මම බොන්නේ. ඇයි? සිගරට් බොන්නේ නැති නිසා. එච්චරයි. ඔබ දැන් ගත්ත අදිෂ්ඨාන මත ඔන්න ඔහොම පිහිටල ඉන්නවද කියලා බලන්න. මොකද කවුරු හරි එහෙම පුංචි කාලේ අදිෂ්ඨානයක් ගත්ත කෙනෙක් එයා ඉතින් සමහර වෙලාවට මැරෙන තුරාවටම එහෙමම තමයි. ඒකයි වෙනස් වෙන්නේ. ඒක යට රකින්න අමාරුත් නැහැ. මේ ඒක මොන කඩන්න හිතෙනවා අනිත් පැත්තට කරන්න හිතෙනවා කාගෙන ඉන්නව නෙමෙයි ඒ එතකොට අදිෂ්ඨානය ඒකත් අදිෂ්ඨානය තමයි නමුත් එතන වීරියෙන් වැඩ කරන්නේ ගොඩක් වෙලාවට අදිෂ්ඨානය වීරිය නමුත් අදිෂ්ඨානය මත පිහිටලා ඉන්න වෙලාවට වීරිය මහ ලොකුට අවශ්‍යතාවයක් නැහැ හොඳට පිහිටපු අදිෂ්ඨානයක් නම් වීරියෙන් ලොකු දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ කාගෙන ඉන්න ඕනේ නැහැ මොකද කොහොමත් ඒක තමයි ස්වභාවය අදිෂ්ඨානේ හොඳට පිහිටලා නැති වුනහම තමයි ඒක මත පිහිටලා නැති වුනහම තමයි හිත වෙන අරමුණු පස්සේ යන්නේ හිත වෙන එකක් කියන මොකද හිත පිහිටලා තියෙන්නේ වෙන එකක එතකොට තමයි වීරෙන් ඒක පොඩ්ඩක් අල්ලගෙන ඉන්න ඕනේ නැහැ මං ඒක කරන්නේ නැහැ කියලා තමන් ගත්ත අදිෂ්ඨානේ මතම පිහිටලා ඉන්නවනම් අයි වීරියෙන් ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. ඒක නිකන් ඉන්න තියෙන්නේ. ඒක නිකන් ඉන්න කියන්නේ තියෙන්නේ ඒක තමයි ස්වභාවය. අන්න එහෙම තමයි අදිෂ්ඨානය කියන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ ඔබ කොහොමද ඒ කටයුතු කරන්නේ කියලා. ඔබ කොහොමද ඔබ මත පිහිටලා ඉන්නේ කියලා. පිහිටලාද ඉන්නේ කියලා. මෛත්‍රිය මත පිහිටලාද ඉන්නේ. අන්න එකයි බලන්න ඕනේ. මම ගත්තනම් අදිෂ්ඨානෙක් මේ අවුරුද්දේ මගේ මෙන්න මේ වැරද්ද මම හදා ගන්නවා කියලා. දැන් ඒක මත පිහිටලාද ඉන්නේ. හැබැයි මෙහෙමයි. දැන් එහෙම දෙයක් ගත්තට ඒක පාරටම පිළිහිටන්න බැරි වෙන්න පුළුවන්. මොකද හිත කියලා කියන්නේ මේ අද ඉඳන් මම කරන්නේ නැහැ කියලා කිව්වම ඒක කෙලින්ම අද ඉඳන් කරන්නේ නැති වෙන්න හිත හදනවා කියලා කියන්නේ නැහැනේ. ඒ જાතියේ ගතියේ හිතේ තියෙන තාක්කල් ඒක කරන්නම හිතෙනවා. ඒ ටික කාලයෙන් වීර්යෙන් පන්නන්න ඕනේ. අනේ දෙන්න වීර්යය ඕනේ. වීරෙන් ඒක කරගත්තට පස්සේ අර ගතිය හිතේ පිහිටන්න පටන් ගන්නවා. අන්න ඒක අන්න ඒක පිහිටියට පස්සේ දැන් හොඳට ඒක මත පිහිටලා ඉන්න පුළුවන්. ඒක මත හොඳට දැඩිව පිහිටලා ඉන්න පුළුවන්. ඒකට කියනවා අදිෂ්ඨානය කියලා. එබත් ඔය ගත්ත මොන හරි අදහස් මත මොන හරි තීරණ මත තීන්දුව මත මොන හරි ඒ ගත්ත දේවල් මත පිහිටලා ඉන්නවද කියලා බලන්නවා. මේ අවුරුද්දේ මම මෙන්න මේ ක්ලේශයට පහර දෙනවා. මේ අමතක වෙන්න පුළුවන්. ඒක හරි සාමාන්‍යයි. ආපහු හිතේ දෙන්න වැටෙන්න පුළුවන්. ඒකත් හරි සාමාන්‍යයි. ආයිත් ඔබ නැවත නැවත උත්සාහ කරලා කොහොම හරි ඒක මත පිහිටනවද කියලා බලන්න. අමතක වුණානේ. අයියෝ දෙපාරක් වැරදුනා, තුන් පාරක් වැරදුනා, හතර පාරක් වැරදුනා. දැන් ඉතින් වැඩක් නැහැ. දැන් දිගටම මේක කරනවා. අයියෝ වැඩක් නැහැ. දැන් අතහැරලා දානවා. නෑ, ඒක නෙමෙයි වෙන්නේ. ඔබට 100 පාරක් වැරදුනත් ඔබ ආයෙත් හිතන්න ඕනේ. නෑ, මම මේක කරන්නේ නෑ. මම කොහොම හරි මේක කඩනවා. අමතක වෙන්න පුළුවන්. කරන්න හිතිලි ඉවර වෙලා ඒ නිසා කරලි වෙලා පස්සේ මම ඊළඟ පාරේ නම් කරන්නේ නැහැ කියලා හිතාගන්න එක නෙවෙයි අදිෂ්ඨාන කියන්නේ. ඉන්න වෙයි නිසා කරා ඊට පස්සේ ඉඳන් මම කරන්නේ නැහැ. තමක් නැහැ, එහෙම හරි ගමන් නැහැ. නමුත් ඒ වගේ බොරුලක් දුන්නට පස්සේ ඒ පැත්තට හිත හැදෙනවා ඉතින්. මේක කරන්න එන වෙලාවට මේ පාර නෙමෙයි ඊළඟ පාරේ නම් ඕක කරනවා. මේ පාරට ඔන්නේ ගමන් නැහැ. අපි හිතමුකෝ මොන හරි කන්නේ නැහැ කියලා හිතාගත්ත කියලා. දැන් අපි හිතමු වේල් තුන විතරක් කනවා. අන්න ඒක හොඳ එක. අන්න දාගන්න පුළුවන්. මම වේල් තුනේ විතරයි ආහාර ගන්නෙ. ඉතින් තුන් වේලට එහා පැත්තෙන් ඔන්න දැන් කවුරු හරි ඇවිල්ලා වෙලා ඔය රට කජු ටිකක් මොන හරි ටිකක් ගෙනල්ලා තියලා තියෙනවා. දැන් ඒගොල්ලෝ කනවත් පේනවා. දැන් ඉතින් පොඩ්ඩක් දකින්නකොට හරි අමාරුයි. කන්නම හිතෙනවා දෙන්නද කියලාත් අහනවා. ඒ වෙලාවට හිතෙනවා නම් කමන්නේ මං අද මේගොල්ලෝ දෙනවනේ ඉතින් ඒ නිසා දැන් බෑ කියන්නම් බෑනේ ඉතින් ඒ නිසා මං අද කලා අද කාලා ඊළඟ පාරේ නම් කන්න නැතු ඉන්නවා. අන්න ඒක තමයි මෝඩ වැඩි. ඒක නොකල යුතුයි. ඔබට පිළිතන්න පුළුවන් ඉන්නවා. ඔබට අමතක වෙලා අරගෙන අපි හිතමුකෝ දැන් කට්ටියත් එක්ක ඉන්නකොට අමතක වෙලා ඉන්න ගමන් ඉතින් පුරුද්දට වගේ රට කජු ටිකක් අරන් කටේ දාගන්නකොට ටිකක් වෙලා යනකොට මතක් වුණොත් අන්න එතනින් දැන් නවත්තන්න පුළුවන් නෝ. අන්න හරි. අමතක වෙන්න පුළුවන්. හැබැයි මතක් වුණාට පස්සේ පිළිටන්න පුළුවන් වෙන ඕනේ අදම ගන්න. තමන්ගේ හිත තමයි දන්නේ. නේ. බොරු කරගත්තොත් තමන්ගේ හිතට තමයි. එහෙම නොවෙන්න කොහොම හරි ඔබ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අමතක වීම කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සම්බන්ධයෙන් පීඩාවටපත් වෙන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මොකද අමතක වීම කියන්නේ සාමාන්‍යයි. මතකයට ඇවිල්ලා නැහැ. මතකයට ඇවිල්ලා නැත්තම් පිළිහිටන්න විදිහක් නැහැ. මතකයට ආපු වෙලාවේ පිළිහිටන්න හිතෙන්නේ නැත්තම් අන්න ඒක අදිෂ්ඨානයක් නෙවෙයි. ඒක ප්‍රාර්ථනාවක්. එසේ වේවා. ඉතින් තාමුනේ නැහැනේ කරන්න දෙයක් නැහැ ඉතින්. તો એક કવદાવત වෙන්නේ නැහැ ඉතින්. මොකද මේ පැත්තට හිත හැදෙන්නේ නැහැ. ඒක වෙන්න නම් මේ පැත්තට හිත හැදෙන්න ඕනේ. ඒ ගතිය මේ පැත්තට හිත හැදෙන්න ඕනේ. මේ පැත්තට හිත හැදෙනකොට ඒ මත පිහිටනවා. එනිසා ඔබ මේ අවුරුද්දේ ගත්ත ඔය ඔක්කොම ඔන්න ඔය වගේ ඒ මත පිළිහෙන අදිෂ්ඨාන කරගන්න. නිකන් ඔහි මේ කාලය ගෙවිලා යන දෙන්න එපා. ඒ වටිනා මනුස්ස ජීවිතේ ලේසි පහසුවකට ගත් එකක් නෙමෙයි. ඔහේ ඉපදිලා ඔය ඇඳක් උඩට වෙලා නිදාගෙන කරගෙන කාලා බීලා ගෙවිලා යන තියෙන මනුස්ස ජීවිතයක් නෙවෙයි. ඔබ පුළුවන් තරම් ඔබ දන් පින් කරන්න. පුළුවන් තරම් බණහන්. පුළුවන් තරම් බණහන් කියවම ඉතින් රේඩියෝ එක පැත්තකින් දාලා වෙලා බණ ටික දාලා වෙලා මොකක් හරි එකක් දාලා වෙලා කට්ටියත් එක්ක එකතු වෙලා වෙලා වෙන මොන හරි කර කර ඉන්න එපා. ඔබ දාන ඒක දාගත්තේ බණ අහන්න නම් ඔබ බණ අහන්න. ගමට මෙහෙන්න හයියෙන් දාලා වෙලා ඔබ වෙන වැඩක් කර කර ඉන්න එපා. ඒකවල ඉතින් අහල බහල මිනිස්සු බණ අහයි සමහර වෙලාවට ඒ මිනිස්සුන්ටත් බණ අහන්නත් එපා. එහෙම කරගන්න එපා. දැන් ඔබ එහෙම කරන්නේ නැහැ. අපි දන්නවා මේ අපිත් එක්ක මේ ගමන යන පිරිස අපි වගේ. ඉතින් තමන් හැදෙන එකේ තමයි අපේ හැටි. ඒ නිසා ඉතින් තමන් හැදෙන. ඉතින් ඔබ හැදෙන. ඉතින් අපි හැදෙමු. ඒ නිසා බණ ටික ඔබ අහන්න. බණ ටික අහලා ඒක ක්‍රියාත්මක කරන කෙනෙක් වෙන්න. දැන් අපි අපේ සිවුමක දරුවෝ වැඩසටහනින් ගොඩාක් දකින එක. ඒ දරුවෝ මේ මුළු පවුලම වෙනස් කරනවා සාමාන්‍ය. ඒ අම්මා තාත්තව දහමට නැඹුරු කරන දරුවෝ ඉන්නේ කෙලින්. අපිට ගොඩාක් එක එක විදිහේ කතා ආරංචි වෙනවා. සමහර වෙලාවට ඒ පවුල ඉතින් එහෙම දහමට එච්චර ලොකු නැඹුරුවක් තිබුණු පවුලක් නෙමෙයි. නමුත් ඉතින් දරුවව දහම් පාසලට දානවා. දහම් පාසලට දැම්මට පස්සේ ටික දවසක් යනකොට දරුවා බුද්ධ පූජා තියලා අම්මට තාත්තට සලකලා ඒ කටයුතු ටික කරනකොට ඒ අම්මට තාත්තට ලොකු වෙනසක් දැනෙන්න පටන් ගන්නවා දරුවයි. ජාතක කතා කියලා විවිධාකාරයෙන් ඉතින් දහම් පාසලේ කියලා දෙන්න ටික කියනකොට ඒ අම්මට තාත්තට ඒ දරුවා ඒ කරන කියන වෙනස් වෙන විදිහ අනුව ඒ අම්මට තාත්තට ඉන්න බැරි වෙනවා. මොනවා කරන්නද? දහමට නැඹුරු වෙන්නේ නැතුව. මොකද ඒගොල්ලෝ දන්නේම නැතුව දහමට නැඹුරු වෙන එක තමයි වෙන්නේ. ඒගොල්ලෝ අදිෂ්ඨානය කරන්නේ නැහැ නේ දහමට නැඹුරු වෙන්නේ නැහැ කියලා. එනිසා ඒ මිනිස්සු හිමීට අර දරුවගේ මාර්ගෙන් දහමට නැඹුරු වෙනවා. ඒගොල්ලෝ ගත කරගෙන ගිය ජීවිතවල තිබ්බ විවිධාකාරයේ දේවල් වෙනස් වෙනවා. මෙච්චරකල් ඔහේ කියෝ කියෝ හිටිය ගති තිබුණා නම් ඒවා වෙනස් වෙනවා. කතා කරනකොට බණ කතාවක් ඇදිලෙනවා ඉතින්. මොකද දරුවත් එක්ක නේ ඉන්නේ. ඒ දරුවා නිතර ඒවා කතා කරනවා. එතකොට ඒ මුළු ගේම වෙනස් වෙනවා. ඒ මුළු පවුලම වෙනස් වෙනවා. ඒ වගේ කතා ඕන තරම් අපි අහලා තියෙනවා. උදේ හවසේ මුළු පවුලම එකතු වෙලා බොහොම ලස්සනට පොඩි දේර සද්දෙකුත් දාලි වෙලා බුද්ධ පූජාව මහ ලොකුවට වඩම්මලා ලස්සනට බුද්ධ පූජා තියලි වෙලා වන්දනා කරන පවුල් බොහෝ ප්‍රමාණයක් ඉන්නවනේ. නමුත් ඒ ඉස්සර එහෙම කරලා නැහැ. ඔබ දන්නේ බුද්ධ පූජාව තියෙන එකේ ආනිසංස. දන්නවනම් ඔබ නොතිය ඉන්නේ. උදේ හවස තියෙන. එක මලක් බුදුන්ට පූජ කරා නම් හරියට හිත තියලා එක මලක් ඔබ බුදුන්ට පූජ කරා නම් ඔබ නිවන් දකින්න තාක්කල් ඒ පින පරිසම් වෙනවා. ඔබට නිවන් දකින්නත් ඒ පිනම හේතු වෙනවා. ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඔබ හරියටම පිළිහිටනවා නම් ඒක ඔබට පිළිහිටනවා. ඒක ඔබේ පිටට එනවා. එහෙන් පිට ගන්න බැරි වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය එක සතාවස්තුවක් තියෙනවා. සද්ධර්ම අලංකාරයේ මට මතක විදිහට මේ කතාව තියෙන්නේ. වෙස්සා මිත්තා කියලා බිසවක් ඉඳලා තියෙනවා. මට මතක විදිහට කොසබෑ රජුරවන්ට අගමෙහිසිය වෙලා ඉඳලා තියෙන්නේ. මේ බිරි මේ අගමෙහිසිය රජුත් එක්ක ඉන්න කොහොම ඉන්නකොට කොමරි මේ රටට සතුරු ආක්‍රමණයක් කරන වෙන රජ කෙනෙක් ඒ රට යටත් කරගන්න හදනවා එක්කෝ යටත් වෙන්න කියනවා නැත්නම් සටන් කරන්න එන්න කියනවා ඒ වෙලාවේදී කොසබෑ රජුරෝ මේ අගමහිසියට කතා කරලා කියනවා දිසවට කතා කරලා කියනවා අපි යුද්ධෙදී පැරදුනොත් රතු කොටියක් ඔසවනවා එතකොට ඔබ පැනලෑන අපි යුද්ධෙදී දින්නොත් අපේ රටේ කොටිය උස්සනවා එතකොට තේරුම් ගන්න අපි දින්න කියලා එහෙම කියලා රජුරු යුද්ධෙට යනවා ගිහින් වෙලා දැන් මේ විසව බලාගෙන ඉන්නකොට රතු කොඩියක් ඔසවනවා මේක දැකලා මේ විසව පැනලා යනවා කොමරි සතුරු රජුරු දැන් රට අල්ලගෙන ඒ ඇමතියන්ට අහු වෙනවා මේ වෙසාමිත්තා කියන විසව විසව අහු වෙලා රජුරු ඉදිරියට පමුණනවා ගේනවා ගෙනවම රජුරු මේ බිසව දැකලි වෙලා හිත බැඳෙනවා බොහොම ලස්සන බිසවක් කියලා කියනවා ඉතින් රජුරුගේ හිත බැඳුනම රජුරු අහනවා මගේ අගමහිසිය වෙන්න පුළුවන්ද කියලා يعني රජුරු කියනවා මගේ අගමහිසිය වෙන්න කියලා ඒ වෙලාවේදී ඒ වේසාමිතා බිසව මේ එතුමිය ඊට කලින් ඉඳන්ම ඒ කියන්නේ කොසබෑ රජුරෝ එක්ක ඉන්න කාලේ ඉඳන්ම මේ තථාගතයන් වහන්සේට සද්ධර්මයට මහා සංඝයාට බොහොම ගරුගෙන හිටින් හිටපු කෙනෙක්. ඒ නිසා එතුමිය බණ දහම යම්කිසි ප්‍රමාණයකට අහලා මගපල ලැබලා නැහැ. නමුත් ඒක මත පිළිහිටලා ඉඳලා තියෙනවා. එතුමිය ඒ වෙලාවේදී ඒ සතුරු රජුරන්ට කියනවා රජතුමනි මම කොසබෑ රජුරන්ට අගමහිසිය වෙලා හිටියා. අද කොසබෑ රජුරු මැරිලා. ඒ වියෝවෙන් මම දැන් බොහොම පීඩාවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා තව පාරක් මට ඒ වියෝවට පත් වෙන්න ඕනේ නැහැ. ඒ දුකට පත් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මට ඔබතුමි ඔබ වහන්සේගේ අගමහිසිය වෙන්න බෑ කියලා. හොඳට කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතවල හොඳට කල්පනා කරලා බලන්න. ඔබ ඔය තීරණයට එනවද කියලා. මං එක කිව්වේ සෝතාපන්න වෙලා නෙමෙයි. එකපාරක් මං අමාරුවේ වැටුණා. ඒ වැරද්ද මං දෙවෙනි පාර කරන්නේ නැහැ. මොකද මං ආයිත් අමාරුවේ වැටෙන නිසා. කාටද කියන්නේ? අර සතුරු රජුරවන්ට අනිවාර්යෙන් මරණවනේ. බෑ කිව්වොත් අනිවාර්යෙන් මරනවා. හරියට මේ කිව්වා වගේ. ගිනි දිනනවා කියලා කියනවා. අගමහිසිය වෙන්න කියනවා. ස්වාමීනි මම වැරද්දක් කළා නෑ ඔබ වහන්සේම ගිනි දියන්. රජ කෙනෙක්ට ගැළපෙන්නේ නෑ කාන්තාවකට එහෙම දඬුවම් කරන එක. වරදක් කරන්නේ නැති කෙනෙක්ට ඒ විදිහට දඬුවම් කරලා කාන්තාවක් එහෙම අපහසුතාවයෙන් ලක් කරන එක රජ කෙනෙක්ට ගැළපෙන්නේ නෑ ඒක රාජ්‍ය නීතිය නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට පොඩි දරුවන්ට කාන්තාවන්ට ඒ වගේම අසරණයින්ට රෝගාතුර වෙච්ච අයට සාමාන්‍යයෙන් රජවරු පීඩාවට මේ අය පීඩාවටපත් කරන්නේ නැහැ. එනිසා මම හැම වැරද්දක් කළා නෑ සර්. රජතුමනි ඒ නිසා මාව යන්න අරින්න කියලා කියනවා. රජතුමා අණ කරනවා අමාත්‍යවරුන්ට දර ගොඩක් ගොඩ ගහලි වෙලා ගින්න ගහන්න කියලා. ඊට පස්සේ ඒ දේවිය මෙතනට කැඳවලි වෙලා ගින්නට පණින්න කියනවා. ආයිත් කනලව කරනවා. ස්වාමීන් වහන්සේ වැරද්දක් කළා නෑ. මව ගින්නට දාලා පුච්චන්න එපා කියලා. හොඳට කල්පනා කරලා බලන්න. මේ මොනා කරන්නද හදන්නේ? මරන්න හදන්නේ. ඉතින් හරි ලේසි ඉන්නේ. මැරෙන්න ඇති වෙන්නේ පොඩි දෙයක් කරන්න දුවේ. මොනවද කරන්න දුවේ? අගමහිසිය වෙන්න. නෑ. එතුමි පිහිටලා හිටියා එකක. එකපාරක් මන් දුක් වෙනද? ඒක මං ආයි කරන්නේ නැහැ කියලා. ඔබේ ජීවිතේ ඔන්න ඔතන පිහිටනවාද කියලා බලන්න. මොකද බණක් කියලා වෙලා මාත්‍රයක් හරි අහලා තියෙනවා එතුමි. ඒක හින්දා එතුමි දන්නවා මේක නිසා ඇතිවෙච්ච පීඩාව මට තවපාරක් මේක ලං කරගත්තොත් එනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න. කවුරු හරි දරුවෙක් මැති වෙලා මිය ගිහිල්ලා ශෝකයට පත් වෙලා වැළපෙනවා කියන්නේ හොඳටම වැළපෙනනේ පොළවේ පස් කරනවානේ. ඒ වෙලාවට අනිත් අය ඇවිල්ලා උපදෙස් දෙනවානේ එක එක විදිහට. හරි හරි ඉතින් කමන්නේ. කෙලෙ ඊට පස්සේ මොකද කියන්නේ? ඔය තව දරුවෙක් හදාගන්න බැරිය. ඒ කියන්නේ මොකද? ඒ දරුව මරුණම උඹට ওই විදිහම දුක් විඳින්න බැරිය. එහෙම නෙමෙයි. ඒ වුණාට මේ මනුස්සයාගේ ටග්ගල් හිත සැනසෙනවනේ. මේ වචන ටික ඇහෙනකොටම ඒකනේ තව දරුවෙක් හදාගත්තා නම් මේ දුක හරියේ. ඒත් හිතෙන්නේ නැද්ද? ඒ දරුවත් මරුණොත් ආයි ඔය වගේම දුකක් එනවා කියලා. ඒ කියන්නේ මේ වෙස්සා මිත්තා විසෝ කියලා කියන්නේ හරි ශ්‍රේෂ්ඨ කාන්තාවක්. මගපල් ලබලා නෙමෙයි. එතුමිය දන්න තේරෙන විදිහට ඒකෙ පිහිටියා. ඔබ කැමති දේවල් ගැන හිතලා බලන්න. ඔබ කොහොමද ඒක ඒවා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කියලා. එකපාරක් ඒක බැරි වුණොත් ඉතින් ආයෙ try කරලා කොහොමද ඒක කරගන්නව. තව පාරක් කරගන්නව. තව පාරකුත් කරනවා. තව පාර කීපාරක් ඔබ දුක් විඳලා දේවල්. මේ ඒ දේ නැතිවීම කියන ශෝකයට කීපාරක් වැටලද? ඒ දේ නැතිවීම කියන පීඩාවට කීපාරක් වැටලද? සමහරට කෑමක් බීමක් වෙන්න පුළුවන්. ගේනකොට ආසාවෙන් ගෙනල්ල ඉතින් කට්ටියත් එක බෙදා හදාගෙන ගෙදර පවුලින් නැත් එක්ක කනවා. ඉවර වෙනකොට ඉතින් අයියෝ ඉවරයිද? චුට්ටයි නේද අප්පා? ඔල්ලොම කියනවා. දැන් මේ පීඩාවටපත් වුණානේ. උත්තරේ විදිහට එන්නේ මොකද්ද? ආපෝ. ඕවා නම් මේ ඇසුරු කරන්න සුදුසු නැති එකක් කියලා. මොකද ඕක ඇසුරු කිරීමෙන් ආයෙත් මාව පීඩාවටපත් වෙන්න පුළුවන් කියලා නෙමෙයි හිතේ. නැත්තම් ඊළඟ දවසේ ගේනකොට තව ටිකක් ගේමුකෝ. එහෙම නෙමෙයි හිතේ. ඒකින් ඔය ඒක කාලයක් කියනවනේ ඔය පළතුරු එහෙම ටිකක් වැඩිපුර තියෙන කාලයක් ඔය මොනවාද රාඹුටන් දූරියන් ඔය වගේ දේ දූරියන් කන්න කැමති කට්ටියක් ඉන්නවා කැමති කට්ටියක් ඉන්නවා නමුත් මම කියන්නේ ඔය මොන හරි ගඩු ගුඩා එහෙම ඒ කාලෙකට හැදෙන පළතුරු තියෙන දැන් හොඳට කල්පනා කරලා බලන්න ඕවෙන් චුට්ටක් ගෙදරට හම් වෙනවා ගෙඩි දෙක තුනක් අයියෝ දෙක තුනයි දැන් පීඩාවයිනේ මොකද උත්තරේ? තව ටිකක් වැඩිපුර තිබ්බනම් හරි. ඉතින් ආයෙත් එතනට නෙමෙයිද වැටෙන්නේ? ඔබ රඹුටන් සම්බන්ධයෙන් දැන් අවුරුදු කීයෙන් ඉඳන් පීඩාවට පත් වෙන රඹුටන් දැක්කම? ගඩුගුඩා සම්බන්ධයෙන් අවුරුදු කීයකින් ඉඳගෙන පීඩාවට පත් වෙනවා? දූරියන් දැක්කම දැන් මේවා කන්න කැමති කට්ටිය හිතලා බලන්නවා. දූරියන් දැක්කම කොයි අවුරුද්දේ මේ කියන්නේ ඉපදෙලා දැන් අවුරුදු කීයක ඉඳගෙන ওই පීඩාවට පත් වෙනවද? ඉතින් තවද ඔබ නිදහස් වෙන්නේ? ඒ පීඩාවට පත් වෙන්නේ නැති වෙන්නේ කටයුතු කරන්න පටන් ගත්ත කවද ඉඳන්? අන්න ඒක තමයි මේ විසවේක තියෙන විශේෂත්වය. ආයි මරුවත් මම මේ පීඩාවට පත් වෙන දේක් කරන්නේ. මොකද ඔබහන්සෙත් එක්ක සරණ ගියොත් එහෙම මම ඔබහන්සේ එක්ක ඉන්නකොට ආයි ඔබහන්සේට මගේ ප්‍රියතාවය හිතේ හැට ගන්න. ඒක හැටගත්තට පස්සේ ඔබහන්සේත් මේ වගේ නැති වුණොත් එහෙම මේ පරිලව ගියොත් එහෙම මේ වගේම පීඩාවක් මට එනවා. ඒ නිසා තව පාරක්ගේ පීඩාව මට අවශ්‍ය නැහැ. මම මේ සර්ව සාධාරණ කාරණාවක් කියන්නේ ස්වාමීනි ඒ නිසා මම නිදහස් කරන්න මම ගිනි තියන්න එපා පුච්චන්න එපා. රජතුමා කියනවා අමාත්‍යවරුන්ට ඒ වද කියන්න කතා කරලා කියනවා අත් දෙක කකුල් දෙක දෙපැත්තෙන් අල්ලවිල්ල ගිනට ඇදලා විසික් කරන්න කියලා. ඉතින් ඇවිල්ලිවිල්ලා දෙන්නේ අත් දෙක කකුල් දෙක දෙපැත්තෙන් අල්ලගෙන ගිනට විසික් කරනවා කියලා. විසික් කරන්න මේ පද්දලා විසික් කරන්න හදනවා. ඒ වෙලාවේදී මේ විසව කල්පනා කරනවා මේ වෙලාවේදී මට පිහිටක් වෙන්නේ කවුරුත් නැහැ. මට සරණක් වෙන්නේ කවුරුත් නැහැ. අන්ත අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවේ. මේ ඉන්නේ කවුරුත් මට පිහිටක් වෙන්නේ නැහැ. මේ ඉන්නේ කවුරුත් මට සරණක් වෙන්නේ නැහැ. එකම එක පිහිටයි සරණයි මට තියෙනවා නම් තියෙන්නේ මේ වෙලාවේ. ඒ තමයි තිසරණ සරණ කියලා. එතුමිය හොඳ තිරිසිදු හිතින් තිසරණ සරණ යනවා කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. නත්ති මේ සරණං අඤ්ඤං. බුද්ධෝ මේ සරණං වරං. බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. මේ වෙලාවේ වෙන පිහිටක් සරණක් නැහැ. බුදුහාමුදුරන්ගේ සරණමයි කියලා. බුදු සරණ යනවා කියනවා. ධම්ම සරණ යනවා කියනවා. සංඝ සරණ යනවා කියනවා. අලල ගින්නට විසික් කරනකොට එදුමි හයිර සිරිහානි කියලා සැතපෙනවා වගේ අර ගිනි අඟුරු ගොඩ මැද්දේ පිච්චෙන්නේ නැතුව සැතපිලා ඉන්නවා කියනවා. ත්‍රිවිධ රත්නේ සරණ යනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. එතුමි සෝතාපන්න වෙලා කියලා නෙමෙයි මේකෙන් කියන්නේ. එතුමි හොඳට ඒ තමන් ගත්ත දේ පිළිහිටලා හිටියා කියලා මේ කියන්නේ. නමට බුදු සරණ ගියේ නැහැ. හදවතින්ම බුදු සරණ ගිහින් තිබුණේ. වචන වලට ධම් සරණ ගියේ නැහැ. හදවතින්ම ධම් සරණ පිහිටල හිටියේ. නිකන් නමට සංඝ සරණ ගියේ නැහැ. හදවතින්ම සංඝ සරණ ගිහින් තිබුණේ. ඒ නිසා තමයි එතුමිය ඒ වගේ වුණේ. දැන් ගිහින්නේ වෙලා මාත් බලන්න ඕනේ කියලා ගින්නක් ගහලා පැනලා බලන්න එපා බුද්ධ සරණං ගච්ඡාමි කියලා. පීර නැත්තම් ගිනි ගනි. ඒකයි කියන්නේ. පිළිතැන්න අයෝනි. අන්තිමටම මේ රජතුමා ඇවිල්ලා වැඳලා නමස්කාර කරලා තමන්ගේ අද්දකෙම ගින්නට අද්දක දාලා වෙලා දේවීව අරගෙන රාජාසනේ වඩා ඉඳවලි වෙලා රාජාසනේ තියලි වෙලා අනේ මට සමාව වෙන්න කියලා වෙලා එතන ඉස්සර වැඳගෙන ඉල්ලනවා කියනවා. ඔබතුමිය මෙච්චර ශ්‍රේෂ්ඨ ගුණවන්ත කාන්තාවක් කියලා දන්නේ නැහැ මම. දන්නවනම් මම මෙහෙම එකක් කරන්නේ නැහැ කියලා. ඒ රටේ රජුරු සතුරු රජුරු රජ කෙනෙක් විදියට කොච්චර නිහතමානී මිනිස්සෙක්ද කියලා හිතලා මේ රජ කෙනෙක් නම් මේ ගෑණි මෙහෙම මැරෙන්නේ නැත්නම් වෙන විදිහකට මරහන් කියන්න තිබ්බා. ඔබ අහලා දිනවනේ එක එක කතා. නෑ එහෙම කිව්වේ නෑ. තේරුම් ගත්තා මේ මහා ශ්‍රේෂ්ඨ කාන්තාවක් මං අතින් උනේ ලොකු වැරැද්දක් කියලා. මං අතින් ලොකු වැරැද්දක් උනේ කියලා රජ කෙනෙක් පිළි අරගෙන කරන්න තිබුණ ලේසි වැඩක්. මානෙට පහර වදින්න නැති වෙන්නේ ඔන්නේ යනවා යනවා යන්න. ආයෙ එන්න එපා දැහැර පේන්න. එහෙම කරේ නැහැ. ගෙහෙල්ලි වෙල රාජාසනේ වඩා ඉඳොලි වෙල ඉස්සරහා මේ දෙනෝදහස් වෙනක මැද්දේ වැඳගෙන සමාවිල්ලනවා. තමන්ගේ ඇමති මැති ඇමතිවරු ඔක්කොම ඉන්නවා ඉතින්. සේවකයෝ ඒ රටවැසියෝ ඔක්කොම ඉන්න තැන රජතුමා දේවියව රාජාසනේ තියලා වෙල ඉස්සරහා වැඳගෙන ඉන්නවා. අනේ නිහතමානී මිනිස්සු වැරදි මේ ලෝකේ වෙන්න පුළුවන් මිනිස්සු ඇති. වැරදි වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. නියතමානී මේක පිළිගන්න පුළුවන් දෙයක්. මේ හැම කතාවකම හැම චරිතයකම එක්කෝ හොඳ පැත්තෙන් අපිට ගන්න කාරණාවක් තියෙනවා. එක්කෝ නරක පැත්තෙන් අපිට ගන්න කාරණාවක් තියෙනවා. නරක පැත්තෙන් කියන්නේ ඒක අරගෙන සමාදම් වෙන්නේ නෙවෙයි. මේ හේතුයෙන් නරක නොකළ යුතුයි කියන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ඒ දේවිය රජතුමාට කියනවා කියනවා මම මේ විදිහට සිද්ධ වුණේ මේ විදිහට ගිනි ගැත්තේ නැත්නම් මම තිසරණේ පිහිටලා හිටියේ තිසරණේ හරියට සමාදන් වෙලා සමාදන් වුණා මාව ගින්නට විසික් කරන වෙලාව කියලා. රජතුමාව තිසරණේ සමාදන් කරනවා කියලා. හිතලා බලන්න කොයිතරම් හිතානුකම්පාවක් තියෙන මිනිස්සෙක්ද කියලා. මේ ගින්නට විසික් කරලා තමන්ව මරන්න අනගරපු රජරුවන්ට කොයිතරම් මෙත්තාවකින් කටයුතු කරනවද කියලා. රාජාසනේ තිබ්බට පස්සේ මෙන්න මූ අරන් ගිහින් මරහන් කියන්නේ තිබ්බනේ. නෑ නෑ සමාව දෙන්න විදියක් නෑ කියලා මොන හරි ඉල්ලගන්න තිබ්බනේ. නෑ එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ. සමාව දීලි වෙල තිසරණේ සමාදන් වෙන්න රජතුමනි කියලා තිසරණේ දෙනවා කියලා. තිසරණේ සමාදන් කරනවා කියලා. තමන්ගේ රජුරෝම මරලා, ඒ කියන්නේ මේ අගමෙහි තියෙන්නේ කොසබෑ රජුරෝන්. ඉතින් කොසබෑ රජුරෝම මරලා නේ රජතුමා ඉන්නේ. ඒ රජුරෝ තමන් ඉස්සරහා වැඳගෙන සමාව ඉල්ලන වෙලාවේදී මොනානනු කරන්න තිබුණාද? රාජාසනේ තියෙන්නේ නැති. එහෙම නැහැ. ඊට පස්සේ රජතුමා ඒ දේවියව මව් තනතුරේ තියාගෙන සැලහුවා කියලා කියනවා. ඒ ඔක්කොටම හේතුව තිසරණේ හරියට පිළිහිටල හිටපු කෙනෙක් නිසා. ඒ නිසා ඔබ ගන්න අදිෂ්ඨාන මත, ඔබ ඔය හිතන දේවල් මත හොඳට පිළිහිටින කෙනෙක් වෙන්න. බුද්ධ රත්නේ සරණ හරියට ගත්ත කෙනෙක් වෙන්න. ධර්ම රත්නේ සරණ හරියට ගත්ත කෙනෙක් වෙන්න. සංඝ රත්නේ සරණ හරියට ගත්ත කෙනෙක් වෙන්න. මගපල කියන ඒවා පැත්තකින් තැබේවා. ඔබට තේරෙන දෙයක් තියෙනවද? අන්න ඒක මත හොඳට පිහිටලා ඉන්න. ඒක තේරි තේරි අනේ කමන්නේ. ඉතින් මේ මං කරාට ඉතින් මේක කවුරුත් දන්නේ නැහෙනි. ඔන්නේ කරනවා කියලා වෙලෙ කරන්න එපා. එතකොට ඔය හිත කහට ගැන්නේනෝ ඒ විදිහට හොරෙන් ඕව කරන්න. ඒක සුදුසු නෑ. ඊට පස්සේ ඉතින් ඕකෙන් ගැලවෙන්න බැරිලා යනවා. ඊට පස්සේ හිත වද දෙන්න පටන් ගන්නවා. ඔබේ හිත ඔබට චෝදනා කරන්න පටන් ගන්නවා. උඹ ඔය ඔහොම හිටියට උඹ මේක කරලා ඉන්නේ දැන් ඉතින් රටට ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන හිටියට උඹ මෙහෙමනේ මෙහෙමනේ කියලා හිත චෝදනා කරන්න පටන් ගන්නවා. ඔබට හැමදෙස්සෙම ඕන වෙලාවක යන්න පාරවල් දෙකක් තියෙනවා. ඕන අවස්ථාවක ඔබට ඕන සිද්ධියක් සිද්ධ වෙනකොට ඔබට පාරවල් දෙකක් පේන්න තියෙනවා. එක පාරක බලපු ගමන් තියෙන්නේ කටුපඳුරු. අනෙක් පාරේ බලපු ගමන් තියෙන්නේ මල්. ඔබට පුළුවන් ওই මල් තියෙන පාර ඒකනේ නම් මල්නේ තියෙන්නේ කියලා ওই මල් තියෙන පාරට හැරිලා යන්න. නමුත් ඒ මල් තියෙන පාරේ හැරිලා ටික දුරක් යනකොට ඒක තැනක් වෙනවා. ඔබට එතනින් එහාට ආයි ආපස්සට හැරෙන්න බැරි. එතනින් එහාට තනිකර තියෙන මහ විස ගෝර කටු ඇනිච්ච ඇනිච්ච දන ඔබ මහා පීඩාවට පත් වෙනවා. එතනින් එහාට ඔබ හැරිලා බැලුවට වැඩක් නැහැ. ওই වගේ තමයි ඔබේ ජීවිතය ඔබ හොයාගෙන යන ආස්වාදය කියන එක. ඕක ටික දුරක් ගියාට පස්සේ මහා පීඩාකාරී වෙනවා. එක එක විදිහට දුක් වෙන පටන් ගන්නවා. හැබැයි ඔබ ඔය පාර තෝරගන්නේ නැතුව අනිත් පාර තෝරගත්තා නම් ඒක ටිකක් හරි කටුකයි ඉස්සෙල්ලාම. නමුත් ඒ ඇනෙන කටු විස කටු නෙවෙයි, ඒවා නිකන් ඖෂධ වගේ. ඇනෙන්නේ ඇනෙන්නේ ඔබ ශක්තිමත් වෙනවා. ඔබට හොඳට ඉවසීම වැඩි වෙනවා. ඔබට දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. ඒක දරාගෙන ටිකක් ඉස්සරහට ගියාට පස්සේ කටු ඉවරයි. එතනින් එහාට මල් තියෙනවා. එතනින් එහාට බොහොම සැනසෙල්ලේ බොහොම සතුටින් ගමන යන්න පුළුවන්. නමුත් ඔබ වැරද්දක් වැරදි පාරක් ගිහිල්ලි වෙලා ඒ වැරද්දක් කළොත් එහෙම එතනින් පස්සේ ඔබේ හිත ඔබට ලොකු චෝදනා කරනවා. ඔබේ හිත ඔබට වද දෙන්න පටන් ගන්නවා. ඔබට නිදහස් වෙන්න බැරි වෙනවා. බණක් අහන්න හිත තියාගන්න බෑ. ඔබ ඉතින් ওই වැරද්ද කළානේ දැන් ඉතින් හාමුදුරන්ට තේරෙනවා ඇති ඒක තමයි ඔය ටික කියන්නේ කියලා. මේ ටික කියනකොටත් හිතෙනවා ඇති. ඔබට තමයි ඔය කියන්නේ. තේනවනේ ඔබ කරපු ඒවා. ඔහොම හිතෙනවා. තේනවනේ ඔබ කරපු ඒවා. දැන් ඒක උඹට ගැලවෙන්න බෑ. ඒක නෝ කියන්නේ. ඔන්නෝම හිතෙනවා. ඔය තියෙන්නේ ඔබ ගියේ පාරේ දැන් හම්බෙන කටු. ඔබ ගියේ අර මල් වැටිච්ච පාරට හැරිච්ච නිසා දැන් හම්බෙන කටු ඔය තියෙන්නේ. නමුත් ඔබ එදා ඒ වෙලාවේදී ඔය මල් පාරට හැරෙන්නේ නැතුව කටුපඳුර තිබුණු පාරට හැරුණා නම් අද මේ වෙනකොට බොහොම සතුටින් ඉන්න තිබුණා. මේ කතා ටික ඇහෙනකොට ඒක නේන්න මම හැරෙව්වේ නෑ මේ පාරට. මං කොහොම හරි කාගෙන ඒ කටුපඳුර තිබ්බ පාරෙන් හරවලා ආවා. ඒකවල මහා ප්‍රීතියක් තියෙනවා හිතේ. මහා සතුටක් තියෙනවා හිතේ. අර සාමාන්‍ය වචන වලින් කියන ලොකු ගැම්මක් තියෙනවා හිතේ. ආයිත් ඒ වගේම අවස්ථාව කෙනෙකුට බය නැතුව කටුපඳුරට දානවා. මොකද එක පාරක් හැරෙවෙන්නේ පාරේ. ඊළඟ පාර එනකොට ඊළඟ පාර එනකොට කිසි ගාණක් නැතුව ඒ පාරට හරවලා යනවා. එන්න දරාගැනීමේ හැකියාව වැඩි වෙනවා. එන්න ඒ පැත්තට හරවන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා. කැමැත්ත කියන්නේ ඒ එතන හිත පිහිටන්න පටන් ගන්නවා. හිතට ප්‍රශ්නයක් එන්නේ අනේ ඇයි මෙච්චර මල් තියෙද්දි මේ කටුපාරට හරවන්නේ මට නම් බෑ කියලා හිතෙන්නේ නැහැ. ගාණක් නැතුව කෙලින්ම හරවලා දාන්න. ඒක තියෙන කටු ගතිය අයින් වෙනවා කාලයක් යනකොට. මොකද අපි මේ ඇත්තට තියෙන පාරක් ගැන නෙවෙයි කතා කරන්නේ. ওই කටුක ගතිය එන්නේ හිතට දැනෙන එක අඩු වෙලා යනවා. ওই පාරට හරවන්න කිසි ගාණක් නැතුව යනවා. ඒක සාමාන්‍ය පාරක් වෙනවා. එනිසා ඔබට මුකක් හරි ප්‍රශ්නයක් එන වෙලාවට ඔබ හරවන්නේ කොහෙද කියලා බලන්න. ගොඩාක් වෙලාවට මිනිස්සු හරි ලේසියට උග හරවන්නේ දස අකුසලයට. දස අකුසලයට හැරෙව්වට පස්සේ මහ දුක් අප්‍රමාණ තොගයක් විඳින්න තියෙනවා. ඔබට විතරක් නෙවෙයි ඔබ වටේ ඉන්න ගොඩාක් පිරිසත් ඒකින් අභාසතාවයට පත් වෙලා ඉවිල්ලා ඒ එක එක ආකාරයේ දස අකුසල වලට නැඹුරු වෙන්න පුළුවන්. මේ ලෝකෙට මහ විනාශයක් වෙනවා දස අකුසලයක් නැඹුරුනා. එක හිතක් නැඹුරුනා නම් ඇති. ඊට පස්සේ අනිත් අය ඔක්කොටම ඒ පරිසරයට අදාළව එක එක ආකාරයේ දේවල් එන්න පටන් ගන්නවා. දහමර නැඹුරු වෙච්ච ජීවිත නම් කොහොමද දරාගෙන ඉඳී? දහමර නැඹුරු නොවෙච්ච ජීවිත නම් ඒ අය ඔක්කොම එක්කෙනෙක් නිසා දස අකුසල් කරන්න පටන් ගන්නවා. අපි හිතමුකෝ කවුරු හරි ඉන්නවා. ඒ මනුස්සයා කේලම් කියනවා කියමුකෝ. කවුරු හරි මනුස්සයෙක් ඉන්නේ. ඒ මනුස්සයා කේලමක් කියනවා. දැන් මේ මනුස්සයා කේලම කියලා කවහරි බිඳවනවානේ. දැන් ඒ දෙන්න එතනින් පස්සේ මොකද කරන්නේ? හරි සතුටින් විසිර යනවා. නැත්තම් අනිත් කෙනාට බැන නුගුණ කීකී ඉන්නවා. ඒ නුගුණ කීකී ඒවා මේ ගහ කොලක් එක කියනව නෙමෙයි නේද? බිල්ඩින් එකකට බිත්තියකට ගිහිල්ලා බලාගෙන කියනව නෙමෙයි. ඒවා ගිහිල්ලා තව කාට හරි මිනිස්සෙට කියන්නේ. ඒ මිනිස්සෙව අඳුරන්නේ නැති මිනිස්සෙට කියන්නේ නෑනේ. එහෙමත් කියනවා ඇති. ගෙදර ගිහිල්ලා අම්මට තාත්තට කියනවා ඇති. ඒ මං කියන්නේ යන්නේ සමාදම් වෙන හැමෝම. ඒක අහන හැමෝම. සමාදම් වෙන්නේ මොකක්ද? ඒක අහන හැමෝගෙම හිතවල හටගන්නේ මොනවාද? ඒ හැමෝගෙම ගිනි හටගන්න හිතවල. ඇයි? අර මනුස්සයා කියපු කේලමට. ඒ හැමෝගෙම හිතවල අප්‍රසාදයක් හටගන්නවා. දන්න කියන මනුස්සෙක් නම් ඒ මනුස්සෙත් බිඳින්න පුළුවන්. දැන් ඒ දෙන්න අතර මේ මනුස්සයා කියන්නේ කේලමක් නෙමෙයි. බිඳවන අදහසකින් නෙමෙයිනේ දැන් ඔය කියන්නේ. බිඳවන අදහසකින් නම් කියන්නේ ඒකත් ඉතින් කේලමක් තමයි. අර හිතේ තිබුණු තරහ පිට කරනවා නම් අප්‍රසාදේ පිට කරනවා නම් ඉතින් ඒකින් අනිත් මනුස්සයෙක් බිඳිනවා. දැන් ඕක කොච්චරක් දුරට යන්නේ කියලා හිතලා බලන්න. එහෙම ඇත්තටම ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණ නැති තැනකට නම් ඇත්තටම මේ බොහොම හොඳ මිනිසෙක් කෙරෙහි නම් ওই මිනිස්සු දෙන්නේ එක්ක නම් ওই පළවෙනි මිනිස්සයා බිඳෙව්වේ. දැන් ඕක කෙලින්ම પરම්පරා ගානක් වුණත් යන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? ඔබ දැකලා තියෙනවනේ ඉස්සර ওই પરම්පරා වලින් එන තරහ මරහ තියෙන. අපි ඒ ඈත් එක කටයුතු කරන්නේ ඒ ওই වලව් වල එහෙම අහලා තිනවනේ પરම්පරා ගානක් ඒ වලව අනිත් වලවත් එක තරහයි. ඇයි? කවුරු හරි කේලමක් කියලා බිඳලා. પરම්පරා ගානක් ඒ පවුල් දෙකකට හැප්පෙනවා. සමහරවිට අද වලව් පැලැන්ති නැති වුණත් ඒ වගේ ඉතින් පිරිසෙන් පිරිසට ඒව හිතේ තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. අපි උන් එක්කට උන් අපේ જાති නෙවෙයි. උන් එක කියන්නේ බබුතේ කියලා වෙන. එහෙම ඉන්න පිරිස් ඉන්නවා. ඒ කේලමක් නිසා අපි හිතමුකෝ ඔය කේලම කියලා බිඳිච්ච මිනිස්සු දෙන්නට ඒකට මොකක් හරි කාරණාවක් කරන්න උනා කියලා. ඒ කාරණාව කරන්න උනාට පස්සේ අපි දුමු මේ මල ගීක හරි බන ගීක හරි ඒ දෙන හම්බුණා කියලා. දැන් මොන විදිහට කටයුතු කරන්න? පොඩ්ඩ ගැස්සෙන්න බෑ, ඊට පස්සේ ගහ ගන්නවා, බැන ගන්නවා. ඇයි? අර මනුස්සය කියලම කියලා බිඳවල ඉඳලා ඒ දෙන ගහ ගන්නකොට වටේ ඉන්නයි මොනා කරයිද? ඉතින් ඒ අයට පක්ෂයි පක්ෂයි කියලා හිතේ නැහැ. ඒ පැත්තේ ඒ පැත්ත අරගෙන ඉතින් දෙපැත්තට බෙදෙනවා. බෙදිලිවිල්ල ඒ ඇත්ත ඒකරම යන්න හදනවා. තව පිරිසක් ඉන්න ඕක හා 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 ගහ ගන්න හොඳ නැහැ, ගහ ගන්න හොඳ නැහැ කියලා දෙපැත්තට කරා. සමහර වෙලට ඒ මනුස්සයරත් ගහනවා ඉතින්. ඒකයි දස අකුසලයි කියලා කියන්නේ රතු බුරුතු පිටින් සතර අපායට යන ක්‍රමවේදයක්. තනියෙන් යනවා කියලා කියන්නේ නැහැ. ඒ දැන් ගොඩාක් වෙලා ඔෆිස් වල එහෙම ඔය විදිහට කේලම් කියන මිනිස්සු ඉන්නවා. තමන්ට රැකියාවේ උසස් වීමක් ගන්න ඕනේ. ඉතින් රැකියාවේ උසස් වීමක් ගන්න ඕන නිසා අනිත් මනුස්සයා ගැන කේලමක් කියලා මොන හරි කියලා වෙල. ඉතින් ඒ එයාව බිඳවලි වෙල රැකියාව ගන්න හදනවා තමන්ට. ඉතින් ඒ කෙනාට ඒ රැකියාව හම්බෙන්නේ නැත්තම් හම්බෙන්නේ නැත්තේ එයාට වඩා සුදුසු කෙනෙක් ඉන්න නිසානේ. නේද? සුදුසු කෙනාවනේ ඔය බිඳවන්නේ. දැන් රැකියාව හම්බෙන්නේ කාටද? දැන් රැකියාව හම්බෙන්නේ නොසුදුසු කෙනෙක්ට. ඒකට ඒ පෝස්ට් එකට ඉතින් වෙන කවුරුත් නැති හින්දා ඉතින් ඔය කෙනාව දානවා. සහ අර හිතවත්කම අර කේලම කියලා බිඳවලි වෙලා ඊට පස්සේ මම මේ මහත්තයට තියෙන මේ ලෙන්ගතුකමට මම මේ කියන්නේ නැත්තම් මන්නම් වෙන කාටවත් නම් කියන්නේ නැහැ. ඔහොමනේ ඔය කියන්නේ. නැත්තම් කේලම කියනවා කෙලින්ම අහුවෙන්නේ නැති වෙන්නේ. කොහොමද කියන්නේ? ඊයේ ලෙවල් අර මහත්තයාගේ ඔය ඩ්‍රයිවර් මහත්තයව කාව හරි අරගෙන නිතරේ මහත්තයත් එක්ක කටයුතු කරන කවුරු හරි PN කෙනෙක් හරි ඉන්නවනම් එයාට ගිහිල්ලා හිමීට විසබීච දානවා. කියන්න ඕනේ කියලා මෙයාගේ ඔළුවට දැම්මම ඉතින් මේ මිනිස්සයා අර මහත්යත් ඉන්න එක්ක ඉන්න ගම ඕවා කියනවා. කියනකොට ඒව වැටෙනවා ඒ ඔළුවට. වැටුනම අරක බින්දෙනවා. දන්න ඒක බලාපොරොත්තු වෙම තමයි ඒක කරේ. කැලි වෙලා රසාව කොහොම හරි ගන්නවා. දැන් ඒ රසාව ගත්තට පස්සේ කේලම් කියන එක නවතීද? නැද්ද? ඉවරයි. එහෙම ගන්නේ ඔය ඕක පුරුදු කරා කියලා කියන්නේ ඉතින් I think මුළු ජීවිතේම ඕක කරනවා. ආයේ එතනත් කියලන් කියනවා. එයා කියන්නේ ඊට උඩට කියලන් කියලා විල්ලා එතනින් හිත මේ තමන්ගේ පැත්තට හරවගෙන උඩට උඩට යන ක්‍රමවේදයෙන් නැදන්. ඔය ආයතනේ විනාශ වෙනවා. ඔය ආයතනේ සේවකයෝ එකට කොටවන ඔය මිනිස්සු. සමහර ආයතනවල ප්‍රධානීන් හරි කැමති ඒ වගේ අනිත් අයගේ වැරදි ඇවිල්ලා හොයලා කියන මිනිස්සුන්ට. මේ කියන්නේ මේ ඒ මිනිස්සයාගේ කවුරු හරි ඒ ආයතනයට අයහපතක් කරනවා නම් ඒ මිනිස්සයා ගැන වැරද්දක් ගෙල්ල වෙලා ඒ ආයතනයේ ප්‍රධානීන්ට කියන්න එපා කියලා නෙමෙයි. ඒක කියන අදහස මොකද්ද කියලා. ඒක කියන්නේ ආයතනයේ අභිවෘද්ධියේ හින්දාද නැත්නම් ඒ දෙන්නව බිඳවන්නද කොටවන්නද? ඊට අහංක මම කරන්නම් හොඳ වැඩක්. උඹ මට කරානේ මෙහෙම එකක් මම දෙන්නම් ඔබට කියලා වෙලා අන්න එහෙම ඒ අය කොටවන් බොස් එක්ක තියෙන සම්බන්ධය කඩනවා කියලා හිතාගෙන කරනවා නේ. ඒක කියලා මම දස අකුසලයේ තියෙන මහ භයානක එකක්. මිනිස්සු ගානක් නැතුව අද කේලම් කී කියනවා. මෙරිලා බලන්න ඕනේ. එතකොට තේරෙනවා. අපි මෙහෙම කිව්වට ඉතින් එහෙම ලොකුවට ඉතින් එහෙම හිතවල ඒවා හිටින්නෙත් නැහැ. අහනකොට නම් හිතෙනවා ඇත්ත තමයි කියලා කියන්න හොඳ නැහැ. මෙරිලා බලන්න ඕනේ. මේ ලෝකේ පෙරේතයෝ කියන්නේ පුදුමාකාර දුක් විඳින జాතියක්. නමුත් එකපාරට පෙරේතෙක් වෙන්නේ නැහැ. පල්ලෙහාටම ගිහිල්ලා වෙලා තමයි උඩට එන්න පටන් ගන්න. නැත්තම් පෙරේතෙක් වුණත් ඊට පස්සේ හැරි ඔගේ විපාකයට පල්ලෙහාට යන්න වෙනවා. අනිවාර්යෙන් නිරේ ගාමි වෙලා තමයි ඔබ කියලාම කිව්වම ඕකේ ගෙවිල ඉවරයක් වෙන්නේ. ඒකේ ශේෂ කර්ම තියෙනවා නම් ගෙවෙන්නේ තමයි ඔබ පෙරේතෙක් වෙන වෙන්නේ. ඔකම මහ භයානක පාප කර්මයක්. ඔවා කරන්න එපා. මේ බොරු කියන මිනිස්සු ගානක් නැතුව බොරු කියන. බොරු කියන දවසකුත් දාගෙන තියෙනවනේ අපේ පළවෙන්දට. පව් නැහැ කියලා. මේදෙනි මොන පව් නැද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා මෙල්ල කිව්වා මිසක්. මහණෙනි ඒ කාරණාව අපේල් පළවෙන්දට අදාළ නැහැ කියලා බුදුහාමුදුරු කියලා නැහැ නේ කොහෙවත්. බොරු කියලා කී දෙනෙක් අමාරු දානවා එදාට? මිනිස්සු කී දෙනෙක් කැවටෙනවද? කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද? සමහර මිනිස්සු ගහගෙන දැන්නත් යනවනේ. මිනිස්සුන්ට කේන් තියනවා. ඒ මිනිස්සුන් වැරැට්ටුවම. අප්‍රේල් පළවෙනිදා හින්දා පිරිසක් අප්‍රේල් පළවෙනිදානේ කියලා වෙලා නිකන් ඉන්න පිරිසක් ඉන්න. හැබැයි මේ මිනිස්සු මුලින් කේන්ති ගියා. සමහර වෙලාවට මේ මිනිස්සු ගහන්න එනකොට තමයි කියන්නේ අද අප්‍රේල් පළවෙනිදා මේ බොරුවක් කිව්වේ කියලා. මේ මිනිස්සු වෙන්න ඕන ටික වෙලා ඉවරයිනේ. ගැහුවේ නැතුව මිස. ඊට පස්සේ කට්ටියත් එක්ක උඩ දාගෙන hina වෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු ලැජ්ජාවට පත් වෙනවා. ඒ පීඩාව නෙමෙයි. ඒ ගිනි නෙමෙයි. මේ අප්‍රේල් පළවෙනිදා කියලා කියන්නේ මම පව් කාර දවසක් කරගෙන තියෙන මිනිස්සු. විහිළුවටවත් දස අකුසල් කරන්න එපා. මොකද ඒවා විහිළු නෙමෙයි නිසා. එදිනේ ඔබේ දරුවන්ට බොරු කියන්න පුරුදු කරන්න එපා. ඒ දරුවෝ බොරු කියනකොට ඒවා ගණන් ගන්න නැතුව ඉන්න එපා. ඒ දරුවන් ඒකෙන් වළක්වන්න. ඕක මහා භයානක පාප කර්මයක්. ඕකෙන් ඔබේ දරුවව දස අකුසලෙන් ගලව ගන්න බැරි වෙලා යනවා. ඔබ බොරු කියන්නත් එපා. දරුවන්ට බොරු කියන ගණන්වත් එපා. පුංචි කාලේ දරුවා මොන හරි කෙල්ලෙල්ල බොරුවක් කිව්වම ගණන් ගන්නෑ ඉතින්. ඇයි? බොරුවන්නේ කිව්වේ ඉතින් පොඩි බොරුවක් කිව්වට මොකද? ඒ දරුවා පුරුදු වෙනවා. එතකොට ඒ જાති බොරු දිගටම කියන්නේ. ඊට පස්සේ ඊට වඩා ටිකක් ලොකු බොරුවක් කියන වෙන වැරද්දක් කරලා අහු වෙනවා. අහු වුණාට පස්සේ දැන් වැරද්දට තරවටු කරලා කෑ ගහලා බනිනකොට ඒ දරුවා තේරුම් ගන්නවා මම ඊළඟ පාර වැරද්ද නොකළ යුතුයි කියලා නෙමෙයි මීට වඩා හොඳට බොරු කියන්න පුරුදු වෙන්න ඕනේ. හොඳට බල. මීට වඩා හොඳට අහු වෙන්නේ නැති වෙන මේ වැරද්ද කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟ පාර දරුවා ඊට වඩා හොඳට ප්ලෑන් කරලා ඉවර ලේක් කරනවා. ඔබේ ජීවිතය ඔබ කල්පනා කරලා බලන්න ඔබ කොහොමද කරේ කියලා. ගුරුවරු දෙමව්පියෝ අවවාද කළා අවවාද කළා අවවාද කරාට පස්සේ බයයි කරන්න. නමුත් කරන්න තියෙන ආසාවට කරනව අහු වෙන්නේ නැති වෙන්න කියලා වෙලා ඊට වඩා කලින්ට වඩා හොඳට. බොරුව කියනකොටත් කලින්ට වඩා හොඳට. මොකද දැන් එකපාරක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ. මෙන්න මෙහෙම කිව්වම අහු වෙනවා කියලා. දැන් ඊට වඩා හොඳ බොරුවක් කියන පුරුදු වෙනවා. දැන් මොකද වෙන්නේ? අපි කියමුක අහු වෙන්නේ නැහැ දැන්. දැන් මොකද වුනේ? දැන් ඒ දරුවට හැදෙන්න විදිහක් නැති වෙලා ගියා. අර කරපු පාප කර්මයට එක පැත්තකින් විපාක තියෙනවා. අනිත් පැත්තෙන් දෙවෙනි පාරක් තුන්වෙනි පාරක් ආයිත් ඒ පාප කර්මයෙන් කරන්න පාරක් හදාගත්තා. කිසි ගාණක් නැතුව කරලා දානවා. ඇයි? දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ කරලි වෙලා බොරුවක් කියන්න දෙන්නේ. දැන් කවුරුත් දන්නෙත් නැහැ. ඊට පස්සේ ඔකේ ඔය ගානේ මේ පාප කර්ම කරනවා කියන එක හරි නෝමල් වෙනවා. ඊට පස්සේ ඊට වඩා ටිකක් ලොකු පාප කර්මයක් කරනවා. ලොකු වැරැද්දක් කරනවා. එතකොට බොරුවක් කියවම ආයෙත් අහු වෙනවා. මම බොරු නේද කියන්නේ කියලා අහපු ගමන් බය වෙලා කරලා පොඩ්ඩක් මේ වෙනකොට ඔන්න දැන් ආයෙත් අහු වෙනවා. එතකොට අපුරුදු වෙනවා. ඊට වඩා ටිකක් හොඳට බොරු කරන්න ඕනේ. ඒක නෝමල් වෙනවා. ඔබේ ජීවිතේ දැන් හොඳට කල්පනා කරලා බලන්න. ඔබ අද කොච්චරක් බොරු කියනවද දේවල් කරලා කියලා. ඔබේ ජීවිතේ ඔබ හිතලා බලන්න. ඔබට දහම හම්බෙන්න කලින් ඔබ ගත කරපු හැටි කොච්චරක් දේවල් කර කර බොරු කරාද කියන මිනිස්සු. දැන් අද සෑහෙන දහම නිසා වෙනස් වෙච්ච ජීවිත තියෙනවා ඇති. වැරද්ද අහුවෙන්නේ නැති වෙන්න මොකද වැරද්දකට බැනුම් අහන්න වෙයි, ගුටි කන්න වෙයි. ඕකට හරි බයයි පුංචි කාලේ ඉඳන්. ඕකට නෙවෙයි බය වෙන්න ඕනේ. වැරද්දටයි බය වෙන්න ඕනේ. බැනුම් අහලා ගුටි කාලා හරි කමක් නැහැ, වැරද්ද හැදෙනවා. නිදීනං වේ පවත්තාරං යම්පස්සේ වජිතාසින නිගහේවාදී මේදාවී තාලිසම් පණ්ඩිතම් බජේ. තාලිසම් බජමානස සේයෝ හෝතින පාපියෝ. නිදීනං වේ පවත්තාරං, නිදානයක් වෙන්න කෙනෙක් විදිහට දකින්න කාවද? යම්පස්සේ වජ්ජ දසින වැරද්දක් වෙන්නන කෙනාව කොයි විදිහටද? නිග්ගහේවාදී මේදාවී තාදිසම් පණ්ඩිතම් බජේ. මේ බැනලා කරලි වෙල්ලා වැරද්දක් වෙන්නන කෙනෙක් ඉන්නවා නම් අන්න එයාව අන්න ඒ වගේ පණ්ඩිතයන් ඇසුරු කරන්න. තාදිසම් පණ්ඩිතම් බජේ. තාදිසම් බජ මානස සෙයෝ හෝතින පාපියෝ. අන්න එහෙම පිරිස ඇසුරු කරන පිරිස දිනෙන් දින දිනුවොට පත් වෙනවා මිසක් යහපතට හැරෙනවා මිසක් කවදාවත් පාපේට නැඹුරු වෙන්නේ නැහැ කියලා. එහෙම ඒකෙන් දැන් එන්නේ කියන නිදාණයෙන් නම් ඔය අනිත් පැත්තට හැරෙන්නේ. ඒ නිදාණය නම් වලක්ක ගන්න. දැන් සෙයෝ හෝති න පාපියෝ නෙමේ. වැයි අනිත් පැත්තට ඉඳෙන්නේ? ගුණයෙන් ඉහළට යනවා කියන එකක් වෙන්නේ නැහැ. එන්නේ නැහැ. පාප ධර්මයන්ගෙන් පිරිහිලා පිරිහිලා පහළට යනවා කියලා එකක් තියෙනවා. බොරුව කියන්නේ හරි භයානකයි. බොරු කරන්න පුරුදු වෙනවා කියන එක හරි භයානකයි. නමුත් අද අම්මලා තාත්තලා දරුවෝ කරන කියන බොරු දෙක අනේ ඔය පොඩි බොරුවක් කියවල මොකද කියලා විල ගණන් ගන්නෑ. ඒකගේ මුළු ජීවිතේම කාලා විනාශ කරලා දානවා. ඕකට පුරුදු වෙන්න දීලා. ඔබ අම්මා තාත්තා හැටියට දරුවන්ට බොරු කියන්න උගන්වන්න එපා. ඕකේ හොඳ පොයින්ට් එකක් අල්ලගන්න. ඉතින් නන්ද කුමාරයව පැවිදි කරන්න නන්ද හාමුදුරුවන් අරිහත් කරන්න බුදුහාමුදුරු බොරුවක් කියවනේ. කවුද එහෙම කියන්නේ? බුදුහාමුදුරු බොරුවක් කරේ කිව්වේ නැහැ. බුදුහාමුදුරු කවදා බොරු කියලා නැහැ. යථාවාදී තථාකාරී උන්වහන්සේ කිව්වනේ. යම්කිසි විදිහකින් කියනවා නම් ඒ විදිහටම උන්වහන්සේ කරනවා. නන්දහාමුදුරු අරිහත් වෙලා ඇවිල්ලා වෙලා බුදුහාමුදුරගෙන් දිව්‍යාංගනාව ඉල්ලුවානම් අරිහත් වුණා ස්වාමීනි, දැන් ඔබ වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන්න කාලයක් කිවනො ඒකාන්තයෙන් දිව්‍යාංගනාව දෙනවා. නමුත් උන්වහන්සේ අරිහත්ත්වේ සාක්ෂාත් කරපු ගමන් තථාගතයන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තථාගතයන් වහන්සේව ඒ වෙච්ච පොරොන්දුවෙන් නිදහස් කළා කියලා ඒ සඳහන් වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ වෙච්ච පොරොන්දුවක් තියෙනවා, මම ඒකෙන් ඔබ වහන්සේ නිදහස් කරනවා ස්වාමිනී, තව දුරටත් මට දිව්‍යාංගනාව අවශ්‍ය නැහැ කියලා. උන්වහන්සේ කිවි කරන්න බැරි එකකුත් නෙමෙයි, කරන්න නැති එකකුත් නෙමෙයි, බොරුවක් කිව්වේ නැහැ. නමුත් කරන්න වෙන්නේ නැති එකක් ගැන තමයි කිව්වේ. ඒක බොරුවක් නෙමෙයි. උන්වහන්සේ දැනන් හිටියා අරියත් වුණාට පස්සේ නන්දහාමුදුරු එහෙම ඉල්ලන්නේ නැහැ කියලා. හැබැයි උන්වහන්සේ දුන්න පොරොන්දුව මත ඉල්ලුවනම් දෙනවා. උන්වහන්සේ ඇවිල්ලා අරිහත්ත්වයේ ප්‍රකාශ කරපු ගමන් පොරොන්දුව අවශ්‍ය නැහැ ස්වාමීනි කිව්වේ නැත්තම් එහෙනම් බුදුහාමුදුරු සමට දෙන්නත් තිබුණා. බුදුහාමුදුරු බොරු කියලා නැහැ. මිනිස්සු බොරු කියන්නේ ඔන්න ඕවා තමයි පාවිච්චි කරන්නේ. බුදුහාමුදුරු තිතින් බොරු කිව්වනේ. සම්‍යක් ප්‍රයෝග කියන්නේ බොරුවකට නෙමෙයි. ඒක ප්‍රයෝගයක්, උපායක්. ඒක බොරුවක් නෙමෙයි. නන්දහාමුදුරනේ කරේ ප්‍රයෝගයක්, උපායක්. බොරුවක් කිව්වේ නැහැ. දෙන්නේ නැහැ නෙමෙයි. දෙන්නේ නැහැ කියලා හිතාගෙන දෙන්නම් කියලා කිව්වේ නැහැ. ඒක බොරුවක්. දෙනවා. නමුත් නන්දහාමුදුරු පොරොන්දු ඔබ වහන්සේගේ පොරොන්දුවේ මම ඔබ වහන්සේ නිදහස් කරනවා කියලා කිව්වා. එහෙමම තියෙන. බුදුහාමුදුරුවෝ කවදාවත් බොරු කියලා නැහැ. මිනිස්සු බොරු කියන්න හදාගත්ත ක්‍රමවේදෝ තියෙන. තමන්ට බොරුවක් කියන උනහම අර තථාගතයන් වහන්සේවත් ඒක රැල්ල ගන්නවා. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ යථාවාදී තථාකාරී යම් කිසි විදිහකින් කිව්වනම් ඒ විදිහටම කරන ගුණයක් තියෙන කෙනෙක්. යම් විදිහට කළා නම් ඒ විදිහම කියන කෙනෙක්. ඔබ හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. ඔව්වා ලේසි පහසු ගුණ නෙමෙයි. කාට හරි කිව්වනම් ඒකේ පිහිටලා ඒ දේ කරන්න බෑ. කරන්න ගියාම ඒවා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. මං අර්ග කරන්නම් මේක කරන්නම් කියලා උඩ දාලා බාරගත්තට පස්සේ කරනකොට ඉතින් එහෙම කරන්නේ නැහැ. ඒ වගේම යථාකාරී තථාවාදී ඔය තියෙන අමාරුම වැඩි. පුළුවන් නම් කරපු ටික ඔක්කොම කියන්න බලන්න. ඕගෙන් 90% කපලා තමයි කියන්න වෙන්නේ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න පුළුවන්. හරියටම මේක පූර්ණේ කරගත්ත කෙනෙක්ට තමයි. අනිත් අයට ඉතින් ටික ටික හලා ගන්න වෙනවා. එහෙම නැත්තම් ගුරුවරයෙක් ගාව ගිහිල්ලා වෙලා තමන්ව සම්පූර්ණයෙන් විවරණය කරගන්න පුළුවන් ගෝලෙට. මොනවද උනේ ඒක එහෙම ගියත හැකියි. මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා. ඔව හංගගෙන හිතවල ගොඩ ගහගෙන ඉන්න කාටවත් මේවා හරියට කරන්න බෑ. මේ ගුණවල පිළිහිටන්න බෑ. ඒ නිසා ඒ මට්ටමට තථාගතයන් වහන්සේ කියන හිතන එක සම්පූර්ණ වැරදි. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ එහෙම චරිතයක් නෙමෙයි නිසා. ඒ ඇවිල්ලා මේ ලෝකේ පහළ වෙච්ච මහ උත්තම ශ්‍රේෂ්ඨ චරිතයක්. මේ ලෝකේ කාටවත් සමාන කරන්න බෑ උන්වහන්සේ. මිනිස්සුන්ට බොරු කියන උනාම බුදුහාමුදුරුව අල්ලා නොගන්නාසේක්වා. බුදුහාමුදුරුව කියන්නේ කවම කවදාකවත් බොරුවක් කියපු කෙනෙක් නෙමෙයි නිසා. බොරු කියන්නේ කවද? ඔබේ දරුවන්ට බොරු කියන්න දෙන්න එපා. ඒ අය බොරුවෙන් අයින් කරලා තියාගන්න. නැත්තම් ගිහිල්ලා 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 දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඉස්ලාම ඉස්කෝලේ යන කාලේ සිගරට් එකක් බීලා බොරු කිව්වේ නැද්ද? අරක්කු බීලා බොරු කිව්වේ නැද්ද? කාටවත් අහුවෙන්නේ නැතෙන් ටොපියක් කාලා අනම්මනම් කරලි වෙලා දැන් මේ ඉස්සරහා ටීචර් හොඳටම දන්නවා මේක බොරු කියන්නේ කියලා. දැන් කියන බොරුව ඇත්තම වගේ නිසා දැන් හොඳටම දන්නවා බොරුවක් කියන්නේ කියලා. නමුත් ටීචර්ට පොයින්ට් එකක් නැහැ කතා කරන්න. කාටද පාඩු? ප්‍රින්සිපල්ට පොයින්ට් එකක් නැහැ. ඒ නිසා අතහැරලා දානවා. ආහ යනවා යනවා මාල්ල ගන්න වෙන දවසක් කියලා. දැන් හොඳටම දන්නවා මේක සිගරට් එකක් බීලා මේ මොකක් හරි කරලා ඉන්නේ කියලා. අතහැරලා දානවා. කාටද පාඩු? ප්‍රින්සිපල්ට පාඩු නැහැ. ගුරුවරයාට පාඩු නැහැ. අම්මට තාත්තට පාඩු නැහැ. ඒ අය ඔක අතහැරලා දැම්ම කියලා වෙලා සතර පහට යන්නේ නැහැ. වැරද්ද කරපු කෙනාටයි පාඩු. අවවාදයක්වත් හම්බෙන්නේ නැහැ ඊළඟ පාර හදාගන්න. ගුටියක් කාලා බැලුමක් යහුවා නම් ඊළඟ පාර හදාගන්න තිබුණා. ගුටිය කන එකටයි අර බැලුම් ගහන එකටයි බය වෙලා කෙරේ මහා දරුණු වැඩක්. සතර පහේ කෙලවරක් ගිහිල්ලා වෙලා මහා දුක් විඳලා තමයි ඔය ගෙවල ඉවරයි කරන්නේ. සමහර පෙරේතයෝ ඉන්න ඒ පෙරේතයෝ කාන්තාරවල වගේ පහළ වෙලා තියෙන. ඉමක් කොනක් පේන්නේ නැති කාන්තාරවල වගේ පහළ වෙලා තියෙන. තිබහයි බඩගිනි හොයාගෙන යනවා කෑම. මේ ගිනි ගහන මද්දාන වගේ අවුව තියෙනවා. පිච්චෙනවා කියලා කියන. කන්න බොන්න නැතුව ඉවස ගන්න බෑ. කලන්තය දෙනවා කියනවා. හැබැයි සිහි නැති වෙන්නේ. බිම වැටෙනවා කියනවා. දරා ගන්න බෑ. නැගිට ගන්න පණ නැහැ කියනවා. පොළවේ ඔළුව හප්ප ගන්නවා කියනවා. අත් වලින් පොළොවට ගහනවා කියනවා. කෑ ගහනවා කියනවා. කෙස් වලින් ඇද ගන්නවා කියනවා. දරා ගන්න බෑ පීඩාව. එච්චරට තිබහයි එච්චරට බඩගිනි. පොළව දිගේ පෙරලෙනවා කියන. කල්ප ගණන් දුක් විඳින තියෙන. කල්ප ගණන් දුක් විඳින තියෙන. වතුර හම්බෙන්නේ නැහැ. කන් හම්බෙන්නේ නැහැ. ඕවා කරගන්න එපා මෙතන. ඒ කටවල් වලින් කරන වැරදි වලට කටවල් පණුව ගහලා තමයි මිනිස්සු දුක් විඳින්නේ. කටක් අරින්න බෑ ගඳ ගන්න පටන් ගන්න. පෙරේත අද්දව කියලා කියන්නේ මහා දුක්ඛිතම අද්දව. මහා විශාල ශරීර වලට පුංචිම පුංචි කටක් ඇවිල්ලා. ඉතින් කන බොන ජාති තිබ්බට වැඩක් නැහැ. උගුරෙන් පල්ලෙහාට වැටෙන්නවත් හම්බෙන්නේ නැහැ ඒවා. මොකද එච්චර චූටි කටක් තියෙන. ඒකෙන් එනේම අර ශරීරය 10ට පිච්චලා යන බඩ පිරෙනවා කියලා එකක් කවදාවත් වෙන්නේ නැහැ. ප්‍රේත ලෝක කියලා කියන්නේ මම භයානක. ඒ ඇවිල්ලා ශේෂ කර්ම කියවන්න තියෙන තැන. ශේෂ කර්ම එහෙමනම් ඒකේ මහ විපාකේ කොහොමද කියලා විල්ල හිතාගන්න. ඒක ගැන කියන්න අපිට වචන නැහැ. ඒ නිසා ඔය 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 තැන් වලට යන්න තියෙන පාරවල් වහගන්න. බොරු කියන්න දෙන්න එපා දරුවන්ට. පුංචි කාලේ නම් බොරුව කිව්වම ඇත්ත කතා කරන්න පුරුදු කරගන්න. බොරු කියන්න පුරුදු කරන්න එපා. දරුවෝ බොරු කිව්වම ගණන් ගන්න නැතුව අරින්න එපා. මොකද ගණන් ගන්න නැතුව ඇරියම ඔබට මුකුත් වෙන එකක් නැහැ. නමුත් දරුවගේ ගන්න දෙයක් නැති වෙලා. දරුවෝ ඕන එකක් කරලි වෙලා බොරුව කියන්න පුරුදු වෙන පටන් ගන්න. දරුවට කියලා දෙන්න මොකද්ද බොරුව කියවම වෙන්නේ කියලා. පුතේ බොරු කියන්න එපා මේ හිඳ බොරු කියන්න එපා මේ හිඳ බොරු කියන්න එපා මේ හිඳ බොරු කියන්න එපා. යම්මතු දවසක ඕන දහ පළුවයක් කරලි වෙලා ඒක වහන්න බොරුවක් කියනවා. මිනිස්සු උසාවියේ අර කූඩුවට නැගලි වෙලා මිනි මරලි වෙලා බොරු කියන්නේ. නීතිඥයෝ ඇවිල්ලා ඒ හොඳටම දන්නවා මේක තමයි මිනි මරලා තියෙන්නේ කියලා. බොරු කියන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. දොස්තර අතින් මොකක් හරි වෙලා ඒ මනුස්සයා මැරුණා. බොරු කියන්නේ. ලෙඩාගින් තමන්ට සල්ලි ටිකක් කොහොම හරි ගන්න ඕනේ. ඉතින් ලෙඩාට එන ලොකු ලෙඩක් තියෙන කියලා වෙලා බොරු කියන්නේ. මේ අපි කාටවත් බනිනවා නෙමෙයි. මේ කාගේවත් දොස් කියනවා නෙමෙයි. අපි මේ කියන්නේ මේ තියෙන්නේ මේ ලෝකේ භයානක පාප කර්ම කියලා. මැරිච්ච ලෙඩාව මැරෙලා නැහැ කියලා විල අර මැෂින් එකට ගහලා විල බොරු කියන්නේ මිනිස්සුගේ සල්ලි ගන්න. ඒ මිනිස්සු ගෙවල් ඉඳන් උගස් තියල වෙලනේ වට වීදම් කරා. අනේ අම්මා තාත්තා කී කී. අනේ මගේ දරුවා කී කී. ඒ මිනිස්සුගේ ගිනි ඊට පස්සේ ගෙවන්න තියෙනවා. ඊට වඩා හොඳයි බැනුමක් අහලා ගොටියක් කරලා නිකන් ඉන්නේ. වැරද්ද හදාගන්න එක. මොකද නැත්තම් විනාශ වෙලා යන්නේ ඔය මනුස්ස ජීවිතේනේ. ඔක විනාශ වෙලා ගිහිල්ලා ගෙවන්න වෙන ඊට පස්සේ නිරෙන් ප්‍රේතපයි. තිරිසන් යෝනියෙන් අසුරනිකයි. ඒක ඒක ගෙවනවා කියන්නේ ලේසි පාසු ගන්න මේ අවුරුදු 60 70 ගේ ජීවිතයක් නෙමෙයි ගෙවන්නේ. මෙහෙන් අවුරුදු ගාණක් වෙනවා එහෙන් දවසක්. ඒ වගේ කල්ප ගාණක් ගෙවන්න තියෙනවා. කවරේ දේ ගැන කතා කරන්නේ. ඒ වගේන මතක් වෙනවා නම් ඒ වගේන දන්නවනම් අද මිනිස්සුම කරන්නේ. ඔය එක වේමානික පෙරේත කියලා පෙරේත යෝනියක් තියෙනවා. විමාන පෙරේතයෝ. ඒක දිව්‍ය විමාන හා සමාන විමාන තියෙනවා. දිව්‍ය සලු දිවේ ඔක්කොම තියෙනවා. දෙවි කෙනෙක්ම තමයි. හැබැයි එකක් පේනවා. තම මැරලා ගිහලා උපදින්න තියෙන තැන පේනවා. ඒක පේන නිසා මේ ගොඩක් වෙලාවට මොකක් හරි අටමහා නරකේ නිරෙන් එකක්. අටමහා නරකේ එකක් නිසා ඒක පේන හින්දා සැනසීමකින් සතුටකින් ජීවත් වෙන්න බෑ. හැම තිස්සෙම විඳවනවා. විඳෝ 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 මම මැරලා අතන්ට යන්න තියෙන්නේ මම මැරලා අතන්ට යන්න තියෙන්නේ. ඔක්කොම තියෙනවා. කිසි අඩුපාඩුවක් නැහැ. කන්න බොන්න ඔක්කොම තියෙනවා. නමුත් පුදුමාකාර ගින්නකින් ජීවත් වෙන්නේ. එතින් ඔන්න ඔය ගානට ඔබ ගැන හිතන්න. ඔබ ඔක් කරලා මැල්ල කොහෙද යන්නේ කියලා. ඔබ පේන්නේ නැතිවීම තමයි ඔබ වැරදි කරන්න තියෙන ලොකුම හේතුව. ඔබ ඔක් ගැන හිතන්න පටන් ගත්තොත් ඔබ ඔබව වැරද්දෙන් ගලව ගන්නවා. එතකොට ඔබට අර නිදානයක් පෙන්වන කෙනෙක් වගේ පේනවා අර වැරද්ද පෙන්වන කෙනාව. එහෙම නැත්නම් ඉතින් වැරද්ද කරන වැරද්දක් පෙන්වන කෙනෙකු පේන නිකන් බුදු අම්මේ කන්න හිතෙනවානේ. වැරද්ද කරපු එක ප්‍රශ්නයක් නැහැ. ඒකට බැන්නොත් ගැහුවොත් අන්න ඒක තමයි ප්‍රශ්නේ වෙලා පේන්නේ. මේක නෙමෙයි ප්‍රශ්නේ. කරපු වැරද්දයි ප්‍රශ්නේ. වැරදි කරන එකයි ප්‍රශ්නේ. වැරදි කියලා මේ අදහස් කරේ දස අකුසල් ගැන. දස අකුසල් කරන්න එපා. දස අකුසල් වලින් වළකින්න. යහපත් මිනිස්සුගේ ජීවත් වෙන්න. මොකද ඒකෙන් ඔබටත් මහා හානියක් වෙලා මුළු ලෝකෙටමත් මහා හානියක් වෙනවා. මෙච්චරයි කියන්න බැරි තරම් ලොකු හානියක් සිද්ධ වෙනවා. යහපත් මිනිස්සු වගේ ජීවත් වෙන්න. යහපත් මිනිස්සු වගේ නෙමෙයි යහපත් මිනිස්සු වෙලා ජීවත් වෙන්න. වගේ ජීවත් වෙන්න උනාම හොර වැඩ කරලි වෙලා බොරු කරගෙන ඉන්නේ තියෙන. වගේ නෙමෙයි. ඇත්තටම එහෙම ජීවත් වෙන්න. මිනිස්සු ගොඩාක් කරන්නේ යහපත් මිනිස්සු වගේ ජීවත් වෙන එක. යහපත් මිනිස්සු වගේ ජීවත් වෙන්න එපා මිනිස්සු. තේරුණාද? යහපත් මිනිස්සු වෙලා ජීවත් වෙන්න. එළියට පේන යහපත් වගේ ජීවත් වෙන්න ඕනේ නැහැ. ජීවත් වෙන්න. නමුත් ඔබේ ඇත්ත එක කරගන්න. නැත්නම් වැරදි කරනවා කියලා ඉල්ල වැරදි පේන්න පේන ජීවත් වෙනකොට ඊටත් වඩා පහත් තැනකට වැටෙන්නේ. ඇත්තටම ඔබ යහපත් මිනිසෙක් වෙලා ජීවත් වෙන්න. ඒකෙන් ඔබටත් මුළු ලෝකෙටමත් මහා යහපතක් සිද්ධ වෙනවා. බොහෝ වෙලාවක් අපි දහම් සාකච්ඡා කරා. ඉතින් ඔවෙන් ජීවිතවලට දේවල් අරගෙන පොඩ පොඩ හදාගන්න තියෙනවා. දස අකුසල කියන්නේ මහා භයානක එකක්. ඔබ කොහොම හරි ඕක ඔබේ ජීවිතයෙන් අයින්ම කරලා දාන්න. දස කුසලය, දස පුණ්‍ය ක්‍රියාව ජීවිතයට එකතු කරගන්න. පුළුවන් තරම් පින් දහම් කරන්න. අනිත් අයට දන් දෙන්න පින් කරන්න. ඉතින් ඔබ ඒ කරගත්ත පින් දහම් කටයුතු අපිට වෙලා තියෙනවා. මෙතනින් පස්සේ තින්කේත වීඩියෝ එක හරහා ඔබට දැක බලා ගන්න හම්බේ. ඒවා බොහොම සාදුකාර දෙයිලා අනුමෝදන් වේ. ඔබේ මළගිය ඥාති හිත මිත්‍රාදීන්ට අනිවාර්යෙන් පින් අනුමෝදන් කරන්න අමතක කරන්නපා. මොකද අර අපි කියපු දුක්ඛිත අධ්‍යයවල බොහෝ පිරිසක් දුක් විඳිනවා. ඔය පරදත්ත රූපී පේත කියන කොනසට විතරයි ඇත්තටම පින් අනුමෝදන් කරාම පිනක් අරගෙන නිදහස් වෙන්න පුළුවන්. ඒ අය තමයි ඔය කියන විදිහට ගොඩාක් දුක් විඳින්නේ. ගොඩාක් දුක් විඳින්නේ කියන්නේ අනිත්‍ය විඳින දුකෙන් ඒ අය නිදහස් කරන්න බෑ වොම. පරදත්ත රූපී කියන පේත කොටාසෙත් ඔච්චර දුක් විඳිනවා නම් ඉතුරු පේතයෝ කියන කතා කරලා වැඩක් නෑ නේ. පින් අරගෙන නිදහස් වෙන්න පුළුවන් මට්ටම කියලා කියන්නේ ඔච්චරක් නෑ. පින් අරගෙනවත් නිදහස් වෙන්න බැරි මට්ටමක් කියන්නේ කොච්චරද කියලා කතා කරලා වැඩක් නෑ. ඒකයි. ඒ අයට අනුකම්පාවෙන් ඔබ තමයි ඔබේ මුළු හත්මුතු පරම්පරාවටම පින්වන්තම පුද්ගලයා. මහා පිනක් හිතේ දරාගෙන මහා පින්කම් කරන කෙනෙක් ඉන්නේ ඔබ. කෙනෙක් වෙන්නේ ඔබ. ඒ නිසා ඔය හත්මුතු පරම්පරාවටම ඔබ තරම් පින්වන්ත කෙනෙක් නැහැ. ඒ නිසා මේ මුළු සංසාරයක් ආපු ගමනේ ඒ වගේ මුළු සෑහෙන පිරිසක්, ඔගේ මැරලගේ සෑහෙන පිරිසක් ඔබ පින් දෙනකම් බලාගෙන ඉන්නවා. අර වගේ දුක්ඛිත අද්දවලින් දහසෙන් ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් ඔබ කරන තින් දවස ගානේ අනුමෝදන් කරන්නේ එයට. අනුමෝදන් කරලා ඒ අය වෙතින් නිදහස් කරන්න. ඔබට මේ ගමනේ ඉන්න ගොඩාක් උදව් කරපු පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ අය කෙරෙහි අනුකම්පාවෙන් තින් අනුමෝදන් කරලා නිදහස් කරන්න. ඒ වගේම කටයුත්තක් තමයි තින්කේත කියලා කියන්නේ. ඒකිනුත් තව බොහෝ පිරිසක් ඔබ දැකලා අනුමෝදන් වෙලා ලොකු පින් කරගන්නවා කියන එක. ඒ නිසා හැමදෙනා මේ කටයුතු වලට හැකි ආකාරයෙන් දායකකාර වෙලා තමන්ට කර ගියා ගන්න පුළුවන් වෙච්ච පින්කම් අපිට එවලි වෙලා ඒක තව බොහෝ පිරිසකට අනුමෝදන් වෙන අවස්ථාව හදලා දෙන්න. හොඳයි පින්දෙර එහෙනම් අපි පුණ්‍ය ආරමෝදනාව කරලා දේශනාව අවසන් කරමු. හොඳයි හැමදෙනා මතක් කරගන්න. අනන් සංසාරේ ඉඳන් මේ දක්වා කරගත්තා වූ අද උදෑසන පටන් මේ දක්වා කරගත්තා වූ ඒ සියලුම පුණ්‍ය කුසල සම්භාරය සියලෝක සිරු සත්‍යයන් කෙරෙහි වේදවා පතරවාරින් වේදත්ව පැතිරෙත්ව පීඨත්ව ඒ යම්සි අභවේ ගම්මී වල පිටාව කිනෝ සුගති ගම්මී වෙත්ව සුගති ගම්මී වල ඉන්නා නම් වඩ වඩාත් නිවන ලැබුරු වෙත්ව දස අකුසලේ මිදෙත්ව දස කුසලේ වඩත්ව දස පුණ්‍ය ක්‍රියාම් කරත්ව නිබ්බාන පරම සුඛයෙන් සිත්තර වෙත්ව කියන තරමේ හැමදෙනාම සතු කරය පාත. ඒ වගේම මේ කරත්තව සිලුම් පුණ්‍ය කුසල සම්බාර හේතු වශයෙන් බලමමින් ඔබ අප හැම දිනාටම මේ සම්බුද්ධ ශාසනය තුළදී මේ අද්භූත දෙම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වශයෙන් සකෘත් වාක්‍ය වටාගෙන හැම දිනම සාදුකාරයක් පාත්ත. හොඳයි හැම දිනම දරවසන. සුඛී භවතු. සුවපත්ත්වෝ. සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිත තමාමි කමතප්පං සෝපත්තේත්වා ගුණවර්ධියෙන් බෙදෙත්වා තපෝවර්ධියෙන් බෙදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කන්ති පරමං තපෝති තික්කා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නහි පබ්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරං වේහෙතයන්තු සබ්බපාපස්සකරණං කුසලස්සෝපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං අනුපවාදෝ අනුපඝාතෝ පාතිමුක්ඛේච සංවරෝ මත්තඤ්ඤතාච බත්තස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේ ඡායෝගෝ ඒතං බුද්ධානුශාසනං